ගරු වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා මිනිත්තු 7ක කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. ගරු අමාත්‍යතුමාගේ කතාව අවසන් වන තුරු අවශ්‍ය කාලය ලබා දීමට සභාව එකඟද?
ගරු මූලාසනාරට මම කතා කරන්නේ 14ක් තිබුණා මේ කතාව අවසන් කරන්න මට ඉතින් පැය භාගයක් විතර ඕනේ නෑ මොකද?
හරි අපි එකේ විනාඩි 10ක් ගමු. ඔව් විනාඩි 10යි.
මේ ගැසට් නිවේදන පිළිබඳව විශේෂයෙන් සහල් ඒ වගේම මේ ආනයනික සහල් පිළිබඳවත් ඒ වගේම තවත් ගැසට් නිවේදන දෙකක් පිළිබඳවත් තියෙන විවාද වෙලාවේ වැඩිපුර කතාබහට ලක්ුණ කාරණා තියෙනවා. මට හිතෙනවා හාල් ගැන මේ පාර්ලිමේන්තුවේ අධිතරමට කතා කරා සහල් වෙනුවට රටේ තවත් බොහෝ ප්‍රශ්න ප්‍රමාණයක් කතා වුණා. මේ වාහන සහ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ භාවිතාව පිළිබඳවත් යම් ප්‍රමාණයක ප්‍රශ්න කරන්න පටන් ගත්තා. නිසා ඒ ගැන යම් පිළිතුරක් දුන්නොත් හොඳයි කියලා හිතුණා. මොකද අපේ දයසිර ජයසේකර මන්ත්‍රීතුමා මොහොතකට පෙර කතා කරමු නිසා එතුමාත් ඉන්න නිසා මේ කතාව කියනුනේ. පොල් ගැන එතුමා කිව්වා. එතුමා කියපු කතාව හරි. ඒ කියන්නේ එතුමා කියපු සමහර සංඛ්‍යාලේඛනවල තියෙන ගිය අවුරුද්දේ මන්ත්‍රීතුමා අපේ රටේ පොල් නිෂ්පාදනයේ තියෙන මිලියන 2680යි. සාමාන්‍ය අපේක්ෂා කරන අවුරුද්දකට පොල් මිලියන 3000ක් විතර. අපි පොල් මිලියන 1500ක් විතර ඉන්ඩස්ට්‍රීස් වලට ගන්නවා. ඒ කියන්නේ අපනයන කර්මාන්තයට අදාළව පොල් ගෙඩි මිලියන 1500ක් විතර පාවිච්චි කරනවා. 1600ක් විතර අපි ගෘහස්ත පරිභෝජන සඳහා ගන්නවා. හැබැයි මේක නිසා දැන් ඇස්තමේන්තු කරලා තියෙන මේ අස්වැන්නේ නැති නිසා අද රටේ පොල් සම්බන්ධයෙන් ජනවාරි පෙබරවාරි පොල් ඇස්තමේන්තු අස්වැන්න පොල් ගෙඩි මිලියන 350යි මාස දෙකට. ඒ වගේම මාර්තු අප්‍රේල් මිලියන 467යි. ඒ වගේම මැයි ජූන් කියන මාස දෙකට මිලියන 519. ඒ කියන්නේ මැයි ජූනි මාසේ විතර අපි අපේක්ෂා කරන පොල් අස්වැන්න එන්නේ. ඒසයි ඉදිරි මාස 4ෙම අපිට අපේක්ෂා කරන ආදායම එන්නේ නැහැ. ඒ නිසා අපේ කර්මාන්තවලට අවශ්‍ය පොල් අවශ්‍ය වෙනවා. ඒ නිසා රටට ගේනවා නම් පොල් ගේන්න ඕනේ පොල් මද. ඒ නිසා මද කර්මාන්තකරුවන්ට මේ අපනයන නිෂ්පාදන කර්මාන්තවල සිටින කර්මාන්තකරුවන්ට තමයි පොල් අවශ්‍ය වෙන්නේ. එනිසා රජයේ සැලකිලිමත් වෙන්නේ රජයේ ගේන්න උත්සාහ කරනවා නම් ගේන්න උත්සාහ කරන්නේ ඒ කර්මාන්තකරුවන්ට. ඒ නිසා රජයේ අපේක්ෂාව මේ කිසිදු කර්මාන්තයක් අර්බුදයට යන්න දෙන්නේ නැතුව ඒ කර්මාන්තත් ඒ කර්මාන්තවල සේවාවල ඉදිරි සේවකයන්ගේ රැකියාවත් ඒ වගේම විදේශ විනිමය උපයන කර්මාන්තත් ආරක්ෂා කර ගැනීම ඉලක්ක කරගෙන මේ පිළිබඳව රජයේ තීරණයක් ගන්නවා කියන කාරණේ අපි මන්ත්‍රීතුමාට මේ වෙලාවේ තම වගකීමෙන් කියනවා. ඒ වගේම අපි දැක්කා මේ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු මේ බාර් පර්මිට් ගැන කතා කරන. බාර් පර්මිට් ගැන කතා කර කර රනිල් වික්‍රමසිංහ හම්බ වෙනවා ගිහිල්ලා. ඉතින් අපිට අහන්න තියෙන්නේ අහන්න එපැයි වික්‍රමසිංහ මහත්තයාගෙන් කාටදර බාර් පර්මිට් දුන්නේ කියලා. දැන් බාර් පර්මිට් දුන්නා අය හොයන්න ගියපුවාම කාගේවත් නමට නෙමෙයි මේ බාර් පර්මිට් කියන්නේ. මොකද ඔක්කොම විකුණලා තියෙන්නේ. සමහර අය විකුණපු අය අපි දන්නවා. ඒවා දැන් පරීක්ෂණ යනකොට ඉස්සරහට එල්දරව්වේ මොකද මේ බාර් පර්මිට් තියෙන්නේ ගරු මුලාසලාඩුරු මන්ත්‍රීතුමනි විනායක නම්වලින්. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඔය වික්‍රමසිංහ මහත්තයා හම්බ වෙන වෙලාවක නන් ටිකක් අහගෙන අපිට කියන්න. එතකොට අන්න වෙනායට මේවා පැවරීම නිසා මේවා අවලංගු කිරීම පිළිබඳ සලකා බලන්න පුළුවන්. ඒ නිසා ඒ කතාවත් මේක කියන්නේ මේ බාර් පර්මිට් ගැන වැඩි කතා කරන. ඒ වගේම අනුරාධපුරයේ අපේ දිස්ත්‍රික්කයේ තියෙන ගලෙම්බෙදුර අපිත් ගමක් ඇතුලේ බාර් එකක් දාලා. ගමක් ඇතුලේ බියර් බාර් එක, බියර් ෂොප් එකක් දාලා. මේක තමයි රටේ කොහෙවත් නැ ගම් ඇතුලේ බියර් ෂොප් දාලා. එස්.එම්. චන්ද්‍රසේනගේ ආරක්ෂකයාගේ නෝනාගේ නම මේක තියෙන්නේ. ඉතින් මේවා වහන්න කියලා දීලා තියෙන ඒවා. ඈ දැන් කෝ නම් නැනේ දිනේවා මේ කියන්නේ අනුරාධපුරේ නිසා මට කියන්න පුළුවන් වගකීමේ මම මේ එක්සයිස් ඩීට කිව්වා මේක දැන් වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා ඔහු දැන් පරීක්ෂණයක් පවත්වනවා. ඒ නිසා මේ විදියට දීපුවා පාර්ලිමේන්තුවේ ලංකා බැංකුවේ ගිණුම් වල චෙක් දීලා බාර් පර්මිට් හුවමාරු කරගත්තා පිළිබඳවත් අපිට ඕනම් විස්තර කියන්න පුළුවන්. ඒ නිසා මේ විවාදෙට කියන්න ඕන තව කරුණු ටිකක් තියෙනවා කියන්න ඕන. දැන් උදේ මම දැක්කා මට ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් තිබුණා. මේ උදේ මම ගියපු වෙලාවෙත් මම දැක්ක පාර්ලිමේන්තුවේ වෙලාව ගත්තත් වෙලාව චුට්ටයි තියෙන දාසි
මන්ත්‍රී. චුටි වෙලාවයි හරි.
ඔව්.
දාසිරි ජයසිකර මන්ත්‍රී.
මම නෑ මම ඔබතුමාට කියන්නේ ඔය ටික කියන එක හොඳයි. මං කියන්නේ ඔය ටික අපි සම්පූර්ණයෙන් ඒ බාර් ටික වහලා දාමු.
බාර් වහන්න බෑනේ දාසිරි මන්ත්‍රීතුමා. දැන් ඔබතුමා විවාදයක් කරනවා නම් ඕකට වෙලාවක් තරම් විවාදයක් කරමුද අපි? කල්තබන විවාදයක් දාන්න ඔබතුමා කල්තබන විවාදයක් දාන්නේ නැහැ මේ වෙලාව යන්නේ නැති නිසා මම කියන්න ඔබතුමා කල්තබන විවාදයක් ඉදිරිපත් කරා අපි ඒකද විවාද කරමු මේ වෙලාව මට කෙටි වෙලාවක් තියෙන කෙටි වෙලාවක් තියෙන නෑ නෑ කෙටි වෙලාවක් තියෙන ඔබතුමා විయోజනාවක් ගේ හරි ඒ නිසා කරෝ ඔව් නම්ටි ගෙවන්න කිව්වට එවන්නේ නැහැ නේද ඒකනේ ප්‍රශ්නේ ඈ ඒ නිසා ගරු මූලාසනතර මන්ත්‍රීතුමනි මේ ආණ්ඩුව ආණ්ඩුවේ වරප්‍රසාද පාවිච්චි කරනවා කියන කතාව කිව්වා වාහන පාවිච්චි කරන එක සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ දුරකථන පාවිච්චි කරන එක සම්බන්ධයෙන් බෑකප් පාවිච්චි කරන එක සම්බන්ධයෙන් කවුද දීවි චානක මන්ත්‍රීතුමා මට හිතෙන කියලා නැහැනේ රට ඒකනේ ප්‍රශ්නේ නෑ කියලා කම පායිනවා ගරු මූලාසනතර මන්ත්‍රීතුමනි මේ 2024 වෙනකන් තිබිච්ච චක්‍රලේඛනයක් අපේ ආණ්ඩුව වෙනස් කරා වෙනස් කරා විතරක් නෙමෙයික වෙනස් කරද්දී අපි වෙනස් කරේ නිකන් නෙමෙයි ඇමතිවරුන් වාහන තුනක් තිබුණා ගරු මහවස්සර මන්ත්‍රීතුමනි ඇමතිවරුන්ට වාහන තුනක් තිබිච්ච එක අපේ ආණ්ඩුව වාහන දෙකකට අඩු කරා ගරු මහවස්සර මන්ත්‍රීතුමනි ජනතාව වෙනුවෙන් අපි මේ වැඩ කරලා තියෙන්නේ වාහන දෙකකට අඩු කරා ඒ විතරක් නෙමෙයි එක වාහනයකට ලීටර් 600ක් තිබුණා වාහන තුනක් තිබුණා 1800යි වාහන දෙකකට නම් 10 ලීටර් 1200යි එනිසා අපි වාහන දෙකක් තියෙන නිසා වාහන දෙක පාවිච්චි කරන්නේ නැහැ අපි පාවිච්චි කරන්නේ එකයි අපේ යමතිවරු. ඒ නිසා වාහන දෙක පාවිච්චි කරන්නේ නැති නිසා එක වාහනයක් නම් පාවිච්චි කරන්නේ ඒකත් 10 ලීටර් 900කට සීමා කරා. ඒ නිසා බොරු කියලා පැනලා යන එක වෙනුවට බොරු කියලා මේක ඇතුලේ හිටියනම් අපිට උත්තර දෙන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි දුරකථන ගත්ත හැටි මේගොල්ලෝ කියන්න ඕනේ. යමතිවරු දුරකථන අරන් තිබුණා රාජකාරියට නිවාසයට දුරකථනයක් අරන් තිබුණා. අපි අපේ චක්‍රලේඛනේ මේ අහෝසි කරා. රාජකාරී දුරකථන දෙකක් දීලා තිබුණා යමතිවරයාට. රාජකාරී දුරකථන දෙකක් දීලා තිබුණා එකක් රාජකාරී දුරකථන දෙක කාර්යාලේ නිවසේ දුරකථනයක් තියෙනවා නිවසේ දුරකථනයට රුපියල් 10000ක් වෙනම අරන් තිබුණා නිවසේ දුරකථනයට වෙනම රුපියල් 10000ක් අරන් තිබුණා අපි ඒවත් අහෝසි කරා ගරු මූලාසනතර මන්ත්‍රීතුමනි ඒ නිසා ජාතික ජන බලවේගයේ රජයේ වියදම් අඩු කරන්න ඒ අවශ්‍ය කරන මැදිහත් වීම අපි කරා ඒ නිසා මේ අය මේ කතාව හංගන් අර ටික එකතු කරලා කියනවා ඉතින් මේ ආගේ චක්‍රලේඛනේ තිබුණා රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු එයාගේ කාර්ය මණ්ඩලවලට දුරකථන ලබා දීමක සම්බන්ධේ මම මේ පරණ චක්‍රලේඛනේ අලුත් චක්‍රලේඛ හොයලා එකතු කරලා බැලුවා ඒගොල්ලෝ දීපු දුරකථන තියෙනවා 16ක් තමන්ගේ කාර්ය මණ්ඩලවලට ඒ නිසා මේ කාර්ය මණ්ඩලවලට පෞද්ගලික ලේකම් සම්බන්ධීකරණ ලේකම් මාධ්‍ය ලේකම් ඒ වගේම මහජන සම්බන්ධතා නිලධාරී මේ අයට මෙයා රාජකාරී කරන් දුරකථනයක් දෙන්න ඕන නිසා ඒ ඇමතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරුන්ට අවශ්‍ය කාර්ය මණ්ඩලවලට ඒ අවශ්‍ය පහසුකම් දෙන්න තේ මිනිස්සු මොකක්ද දෙන්න කියලා. ඒ නිසා මේ අර ජනතාවත් එක්ක වැඩ කරන එක වෙනුවට දැන් හොයන්න නැති වුණාම හොයන දේවල්. හැබි අපි දැන් හොයන්න පටන් අරන් තියෙන දේවල් තව ටික දවසක් යනකොට චානකලට උත්තර දෙන්නලු. ඒ නිසා මේ විතරක් නෙමෙයි ගරු මූලාසනතර මන්ත්‍රීතුමනි. මේ හාල් පිළිබඳ ප්‍රශ්නයක් කියන්න ඕන මොකද උදේ අපේ හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා ඊයේ පබ්ලික් ෆයිනන්ස් කමිටිය කරලා කිව්වා කියලා මේ පිළිබඳව කුසිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් මේ ප්‍රශ්නෙකම අතු කරා කියලා. අපේ රටේ 2023 අවුරුද්දේ 2022 23 24 සැලකුවල ලක් කරොත් එහෙම 2023 අවුරුද්දේ සමස්ත වී නිෂ්පාදනයේ තියෙන මෙට්‍රික් ටොන් මිලියන 4.51යි. මහ කන්න තියෙන මිලියන 2000 මිලියන 2.69යි. යල් කන්න තියෙන මිලියන 1.81යි. එයනම ගත්තා මිලියන 4.51යි. ඒ වගේම 2024 ඒ කියන්නේ ගිය අවුරුද්ද. ගිය අවුරුද්දේ තියෙන්නේ මහ කන්න මිලියන 2.6යි. යල් කන්න තියෙන මිලියන 2.3යි මිලියන 4.9යි. මේක හාල් කරපුවාම හාල් වෙනවා මෙට්‍රික් ටොන් මිලියන 2.9යි. මේක අපි මේ පහුගිය දවස්වල මේ පාර්ලිමේන්තු ඇතිතරමට කිව්වා. ඒ නිසා ඔය නිලධාරියා කිව්වා කියන කතාව හර්ෂ මන්ත්‍රීතුමා හිටියනම් පැහැදිලි කරගන්න තිබුණා. නිලධාරියා කිව්වා කියපු කතාවේ තිබුණේ ඔහු කියලා තිබුණලු මිලියනයක් වහ හංගුවා කියලා. මිලියනයක් හංගලා තියෙනවා කියලා. රජයේ සතු ගබඩාම තියෙනවා ගරු මූලාසනතර මන්ත්‍රීතුමනි මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් ගන්න පුළුවන් ගබඩා තියෙනවා රජයේ සියලු රජයේ සහෝපකාර සතු වියලවේ මණ්ඩලය සතොස මේ සියලුම ගබඩා. ඒ වගේම ලක්ෂ 3යි ගන්න පුළුවන් ගබඩා තියෙනවා. අනිත් ඔක්කොම අබලම් වෙච්ච ඒවා. පෞද්ගලිකාංශයේ මහ මෝල් හිමියන් සතුව තියෙන සියලුම ගබඩා වල එකතුව තියෙන්නේ ලක්ෂ 4යි. 4ට අඩුවෙන්. මම මේ 4යි කියලා කියන්නේ තේරුම් ගන්න පහසු නිසා. සර් රජයේ සතු ගබඩා ටිකයි මහ මෝල් හිමියන් සතු ගබඩා ටිකයි ගත්තාම ලක්ෂ 7යි. එසමයේ වීක් අවුරුද්දේ කන්න දෙකයි සහල් එන්නේ මෙට්‍රික් ටොන් 2.9යි. ඒ නිසා මේ මාස 12ක් තිස්සේ කොට කොටා තමයි මේ හාල් ටික හාල් බවට පත් වෙන්නේ. එසමයේ නිලධාරීන් කරලා තියෙන වැඩ මේ මම කියන්නේ නැහැ. එසමයේ නිලධාරියා පිළිබඳව වෙනම පරීක්ෂණයක් පවත්වන්න වෙනවා. මේතර බොරු කියන එක පිළිබඳව. මොකද ඇත්ත ප්‍රශ්නයක් රට ඇතුලේ තියෙනවා. මේ වී නිෂ්පාදනයත් එක්ක අපේ කර්මාන්ත තියෙනවා. පිටේ සහ සහල් නිෂ්පාදන කර්මාන්ත තියෙනවා. ඒ වගේම කුකුළු සඳහා කුකුල් කෑම වලට සහල් එහෙම නැත්නම් වී මිලදී ගැනීම භාවිතා කිරීම තහනම් කරලා තියෙන චක්‍රලේඛනයක් තියෙනවා. හැබැයි චක්‍රලේඛනේ තහනම් කරාට එතකොට කුකුළුන්ට කන්න දෙන්න මොනාද කියලා අහුවොත් එහෙම කියනවා බඩේරංගුයි කන්න දෙන්නවලු. එහෙනම් බඩේරංගු අවන්න ඕනේ. ලංකාවේ බඩේරංගු අවශ්‍යතාවය මෙට්‍රික් ටන් 6 ලක්ෂයක්. වැවෙන්නේ 250,000යි. ඒ නිසා 250,000ක් වැවෙනකොට 3,000ක් පිටරටින් ගේන්න ඕන ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි. 3,000ක් පිටරටින් ගේන්න නම් ඒකට විශාල මුදලක් යනවා. ඒ නිසා මේවා බැලන්ස් ඉන්බැලන්ස් එකක් තියෙන ආහාර සුරක්ෂිතතාවයේ සම්බන්ධයෙන් ගත්තට පස්සේ පොල් ගැන කතා කරත් අල ගැන කතා කරත් ලුණු ගැන කතා කරත් මේ තියෙන හැම එකකම තියෙන්නේ බැලන්ස් නැහැ අපි සමබර නැහැ. ඒ නිසා සමබර නැති නිසා ආර්ථිකය ඇතුලේ ප්‍රශ්න වෙලාවෙන් වෙලාවට මතුවෙන. මේ සහල් ගැන ප්‍රශ්න ආපු වෙලාවේ පුන පුන ඇහුවා මොකද්ද ගේන්න ඕනේ ප්‍රමාණය කියලා. මොකද්ද ගේන්න ඕනේ ප්‍රමාණය කියලා අහලා ඒ වෙලාවේ අපිට ආනයනකරුව ගෙනලා කතා කරපුවාම අපි ඇහුවා මෙට්‍රික් ටන් 50,000ක් 60,000ක් ගේන්න කොච්චර දවසක් යනවද? ඒකල කොහොමද දවස් 15කින් ගේන්න පුළුවන්. දෙසැම්බර් මාසේ 3 වෙනිදා අපි ඕපන් කරා 20 වෙනිදා වෙනකන් විවෘත කරලා ඕපන් කරා මාකට් එක. මෙට්‍රික් ටන් 66,000ක් ආව කරු මුලාසර අඩු මන්ත්‍රීතුමා. මෙට්‍රික් ටන් 66,000ක් ආව. අපිට පෙනුණා මේ එන විදියට ප්‍රමාණවත් නැහැ සහල්. ඊට පස්සේ අපි ඒක ගත්තට පස්සේ අන්න බැලුවා ඒන එක ප්‍රමාණවත් නැත්නම් තවත් සහල් වෙනදපොළ හිගයක් ඇති වෙනවා. එහිගේ උත්තර හොයන්න නැවත මාකට් එක ඕපන් කරන්න වෙනවා. අපි ඊට පස්සේ ජනවාරි මාසේ 10 දක්වා නැවත මාකට් එක ඕපන් කරා 22 වෙනිදා ඉඳන්. ඒ දවස් 18 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ආවා. 169,000කට ආසන්න 170,000කට ආසන්න මෙට්‍රික් ටන් ප්‍රමාණයක් රට ඇතුළට අපි සහල් ගෙනාවා. 170,000කට ආසන්න සහල් ගෙනල්ලත් යම් ප්‍රමාණයකට තමයි අපි මේ අරබුදයට උත්තර හොයාගන්න පුළුවන් වුණේ. ඔන්නේ අතර එනවා රතු සහල් වල හිගය. සමහරු කියන්න ගත්ත මේ රතු සහල් වල හිගයට උත්තරය වන්න ඕන කියලා. මම පහුගිය දවස්වල මේ සම්බන්ධනුත් උත්තර හොයන්න මොකද්ද මේ උනේ කියන කාරණේ කිව්වම සමහරු කිව්වා ඒක තමයි විදිය කියලා. ඔව්. ආණ්ඩුව පහුගිය කාලේ හාල් බෙදුවා. හාල් බෙදපු එක නරක නැහැ. හැබැයි හාල් බෙදනකොට ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නත් ඕනේ. අපේ රටේ සහල් රතු සහල්. එහෙම නැත්නම් රතු කැකුළු රතු නාඩු කන්නේ 120% අතර ජනතාව. ඒ නිසා රතු සහල් වවන්නේ මඩ කලපුව කිලිනොච්චිය දකුණේ හම්බන්තොට මාතරත් පොඩ්ඩක් වවනවා. ඒ පැතිවල තමයි රතු සහල් වවන්නේ. හැබැයි ඒ ප්‍රමාණය තමයි ඒ දිස්ත්‍රික්කවල ජනතාව කිලිනොච්චි ජනතාවගෙන් 120% ඉතුරු හාල් ටික ගේනවා අනිත් දිස්ත්‍රික්කවලට කන්නේ ඒ ජනතාව. ඒ නිසා මේ අවශ්‍ය ප්‍රමාණය ගේන්න. හැබැයි ඡන්දෙට හාල් බෙදන්න ගියාට පස්සේ ආණ්ඩුව නියම කරා ගාන කීයද? 190යි හාල් කිලෝ එක ගාන. ජාන්ත්‍ර මන්ත්‍රීතුමා 190යි කිව්වට පස්සේ හාල් නෑ වෙලඳ පොලේ ගාන්න. තිබුණ මොනවාද? රතු කැකුළු විතරයි. 150ට. හොඳ. ඒ වෙලාවේ රුපියල් 20ක් විතර වැඩි කරන 150ට 60 රතු කැකුළු තිබ්බේ. ඊට පස්සේ 190ට දෙන හාල් ගන්න කිව්වා. සුදු හාල් ගන්න බැරි වුණා. සුදු හාලොත් දුන්නා ටික ටික. හැබැයි රතු හාල් පවුල් ලක්ෂ 22කට හාල් කිලෝ 20 ගන්න බෙදන්න ආණ්ඩුව හාල් බෙදන්න හාල් ගත්තා. ගන්නකොට රතු හාල් තමයි වැඩිපුර ගත්තේ. අන්න රතු හාල් වල හිගය ඇති වුණ තැන. රතු හාල් කන්නැති ජනතාවටත් ගිහලා රතු හාල් බෙදන්න පටන් ගත්තා. රතු හාල් කන්නැති ජනතාවටත් රතු හාල් බෙදන්න පටන් ගත්තට පස්සේ රතු හාල් වල හිගයක් ආවා. ඉතින් දැන් කිලිනොච්චේ 140ක් මේලට ගොයන් කපලා තියෙනවා. වැහි තත්ත්වයක් ආවේ නැත්නම් මේ පැතිවල අම්පාර මඩකලපුව කිලිනොච්චිය මන්නාරම මේ පැතිවල රතු හාල් ටික වවපු වී ටික කපනවා ගොයන් ටික කපනවා. එහෙම නැණම් මේ අරුබුදේට අපිට උත්තරේ හම්බ වෙනවා. දැන් යම් ප්‍රමාණයකට අලුතෙන් කපනේවා කපලා අරන් එනවා. තෙතමනේ වැඩි නිසා තමයි යම් ප්‍රමාණයෙන් ප්‍රමාදයක් තියෙන්නේ. එනිසා මේ උත්තරේ තියෙන්නේ අපි ආහාර සුරක්ෂිතතාවය ඇතුලේ මේ රටේ මේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට අපි වගා කරගන්නවා. හැබැයි ඒ වගා කරගනිද්දී හියුමන් කන්සම්ප්ෂන් එකට නැත්නම් මනුස්ස පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය කොච්චරද, සත්ත්ව පරිභෝජනයට කොච්චර ඕනද? එනිසා ආහාර දාමය ඇතුලේ මොකද කුකුල්ලන්ට කන්න දුන්න නැත්නම් බිත්තර ටික හම්බ වෙන්නේ නැහැ, මස් ටික හම්බ වෙන්නේ නැහැ. එනිසා බිත්තර දාන කුකුල්ලන්ට හාල් විතරක් දීලා බෑ.
හාල් දුන්නොත් දෙකක කාලයක් පමණයි තිබෙන්නේ.
බිත්තරේ ගන්න වෙන්නේ සුදු මදේ කහ මදේ සුදු වෙනවා. එනිසා මේ සියලු දේවල් පිළිබඳ හිතමින් තමයි රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ හිතන්න ඕන, වැඩ කරන්න ඕන. ඒ නිසා තමයි මේ රටේ අපේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අමාත්‍යාංශයක් හදලා ඒ අමාත්‍යාංශයට අපි දැන් වැඩ කරමින් තියෙනවා. අපි ඊයේ දවසේ අපි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ කමිටුව අපි කැඳවුවා. ඒ අදාළ වග කියන සියලු අමාත්‍යාංශ කැඳවලා සාකච්ඡා කරා. අපිට තීරණයක් ගන්න ඕන ගරු මූලාසාරට මන්ත්‍රීතුමනි, තොරතුරු පිළිබඳ නිර්වද්‍යතාවයේ සහතික කරගන්න නම් මේ හැමතැනම තියෙන තොරතුරු එක තැනකට ගෙනල්ලා ඩේටා බේස් එකක් ඉස්සෙල්ලාම හදන්න ඕනේ. නිර්වද්‍යතාවයේ සහිත ඩේටා බේස් එකක් සියලු දෙනාට ඇක්සස් තියෙන. එහෙම නැත්නම් හැමදාම අපිට වැරදි පාරේ යන්න වෙන. හැමදාම අපිට වැරදි පාරේ ගිහිල්ලා ඇනගත්තට පස්සේ තමයි තීරණ ගන්න වෙන්නේ. මොකද හාල් ගේන්න හදද්දි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කිව්වේ මොකද්ද? හාල් ගේන්න ඕනේ හාල් තියනවා කිව්වා. ඉතින් අර වගේ නිලධාරීන් කියනවා ඇවිල්ලා මෙච්චර යනකන තියෙද්දිත් ඇවිල්ලා කියනවා මිලියනක් හංගන් කියලා. ලංකාවේ ගබඩාවක් නැහැ හංගන්න පුළුවන් තරම්. අඩුම ගානේ කල්පනා කරන්න එපා මෙහෙම ගබඩා නැහැ කියලා. එහෙම එකක් නැහැ. මිලියනක් හංගන්න තරම් ගබඩාවක් නැහැ. අඩුම තරම. හාල් මිලියනක් හංගන්න තරම්. ඒ ඒ ඒ ඒ ඒ එහෙම වෙලා තියද්දිත් අඩුම ගානේ කල්පනා නොකර මෙහෙම දේවල් නොකිය ඉන්නවා. ඒ නිසා අපි මේ තොරතුරු අත්‍යවශ්‍යයි අපේ රටේ ආහාර පිළිබඳ තීරණ తీන්න ගැනීමේදී. ඒ නිසා අපි හිතනවා මේ අපිට මූණ දෙන්න සිද්ධ වෙච්ච මේ සිද්ධීන් ඇතුලේ අපි බොහෝ පාඩම් ඉගෙන ගත්ත අපේ රට. සමේ පොල් සම්බන්ධනත් ඇවිල්ලා තියෙන මේ කතාවම තමයි. කර්මාන්තකරුව ඇවිල්ලා තියෙනවා මේ ප්‍රශ්නෙට. කර්මාන්තකරුව දැන් මේ ඉල්ලීම අපිට කරමින් තිබෙනවා. කර්මාන්තකරුව කියන්නේ මේ මාස දෙක ඇතුළේ ඉතාම කඩිනමින් පොල් මද ගෙනාවේ නැත්නම් අපනයන වෙළඳපළතුල උන්ට ප්‍රශ්නයක් එනවා. අපනයන වෙළඳපළතුල ප්‍රශ්නයක් කරනවා එහෙම නැත්නම් කර්මාන්තවල සේවකයන්ටත් රැකියාවලටත් ප්‍රශ්නයක් එනවා. ඒ නිසා හැම පැත්තෙම අපිට ප්‍රශ්න එනකොට උත්තර හොයන්න ඕන කරන විදිහේ වැඩපිළිවෙලක් අපිට හදන්න වෙලා තියෙනවා. ඒ නිසා ගරු මූලාසනාරුව මන්ත්‍රීතුමනි, ඒ නිසා මේ සහල් පිළිබඳ ප්‍රශ්නෙට නිශ්චිත ස්ථිර විසඳුමක් අපි හොයන්න ඕනේ. ඒ විසඳුම හොයන්න නම් වෙළඳපළ ඇතුළේ යම් මාෆියාවක් හදන්න උත්සාහ කරනවා. මහමෝල් හිමියෝ 130ක් 35ක් තමයි සමස්ත සහල් වී නිෂ්පාදනය මිලදී ගන්න. 160ක් විතර තියෙන සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් නැතේ 105ක් විතර ගෙවල් වල තියෙන හාල් වී ටික. ඒ නිසා රජයේ සතුවත් 115ක පමණ වීතෝකයක් තිබුණොත් තමයි වෙළඳපළේ අඩුවෙන් සහල් ප්‍රමාණ සහල් ටිකක් මිලදී ගන්න පුළුවන් විදිහට ඉඩ හදන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව මිල තීරණය කරලා මේ මාසේ අවසන් වෙනකොට තමයි වී ටික වැඩිපුර කැපෙන්න පටන් ගන්න. ඒ නිසා දැන් වෙළඳපළේ තියෙන මිලත් එක සලකලා මිල තීරණය කරලා සහල් වලට පාලන මිලකුත් දාලා උපරිම සිල්ලර මිලක් තීරණය කරලා අපි මේ රටේ වෙළඳපළ ඇතුලේ පාලන මිලක් සහිතව ගොවියටත් පාරිභෝගිකයටත් වඩා හොඳ ප්‍රවිෂ්ටයක් සහිත වෙළඳපළක් හදන්න අපි රජයේ මැදිහත් වෙනවා. එනිසා මේ කටයුත්තේදී අපි විපක්ෂයටත් කියනවා ජාතික ජන බලවේගය ආණ්ඩුව හදලා මාස දෙකයි. එනිසා රටේ වගා කළ යුතුමින් වගා කරන්න ඕනේ වගේම අස්වැන්න වැඩි භෝග වගා කරන්න ඕනේ. ඵලදායිතා වැඩි බීජ වර්ග අපි හොයන්න ඕනේ. එනිසා බීජ තාක්ෂණය අපිට ඕනේ. මේ පැත්ත විතරක් නෙමෙයි. එනිසා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අපේ ජනතාවට ඕනේ. ඒ සියල්ල ගැන
වෙලාව අවසන් කර මන්ත්‍රීතුමා
අපිට වැඩ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ආණ්ඩුවේ වැඩ පිළිවෙලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියන යෝජනාව කරමින් මම නවතිනවා.
බොහොම ස්තුතියි.
ඔබතුමාට
රුසීදරන් මන්ත්‍රීතුමා,
ගෞරව அமைச்சர் அவர்களே, நீங்கள் சொன்ன விஷயங்கள் நல்ல விஷயம். அரிசி சம்பந்தமான நாட்டில் இருக்கிற பிரச்சனை தொடர்பில் தாங்கள் இப்பொழுது எடுத்துக்கொண்ட விடயம் நல்லம். நான் கிளிநொச்சி மாவட்டத்தைச் சேர்ந்தவன் என்ற வகையிலே ஒரு பதிவை செய்ய விரும்புகிறேன். மிக முக்கியமாக இன்று கிளிநொச்சி மாவட்டத்திலே 60% நெல் வயல்கள் வெள்ளத்தினால் அழிக்கப்பட்டிருக்கிறது. நேற்று முன்தினம் கூட பெய்த கடும் மழை காரணமாக கிளிநொச்சி மாவட்டத்தினுடைய வயல்கள் அழிக்கப்பட்டு ஈர நெல்லை உடனடியாக விற்பதற்கு விவசாயிகள் முயற்சிக்கிறார்கள். அதிலும் நிறுத்தல் அளவுகள் எல்லாம் கணக்க பிரச்சனைகள் உண்டு. அந்த நெல்லை ஸ்டோர் பண்ண இயலாது. ஏனென்றால் இன்றைக்கு வயல்களில் நெல் ஊறி போயிருக்கிறது. அதனை விட ஏற்கனவே அது நெல் பூக்குற காலத்திலே வந்த அழிவு ஒரு புறம், இப்பொழுது வெட்ட முடியாமல் இருக்கிற அழிவு இன்னொரு புறம். முல்லைத்தீவு, வவுனியா, மன்னார், கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்ற பெரும்பாலான வயல்களில் இந்த அழிவு ஏற்பட்டிருக்கிறது. இதனை விட பெருமளவு நெல் உற்பத்தி செய்யப்படுகின்ற அம்பாறை, மட்டக்களப்பு மாவட்டத்தினுடைய வயல்களையும் கூட விவசாயிகள் முறைப்பாடுகளை சொல்லியிருக்கிறார்கள். குறிப்பாக திருவோணமலையினுடைய வெறுகல் பிரதேசத்திலிருந்து இன்று காலையும் விவசாயிகள் பாதிக்கப்பட்டவர்கள் என்னோடு குறிப்பிட்டார்கள். ஆகவே தயவு செய்து இந்த விவசாயிகளுக்கான அடுத்த கட்டம், அவர்கள் சிறுபோகத்திலே அவர்களை தூக்கி விடுவதற்கு ஏதாவது ஒரு வழி தேடுங்கள். இல்லை என்றால் இந்த நட்டத்திலே அவர்கள் செத்து போயிருக்கிறார்கள். இந்த நாட்டினுடைய முதுகெலும்பான இந்த விவசாய நெல் உற்பத்தியிலே தயவு செய்து நீங்கள் உங்களுடைய அந்த கரிசனையும் உங்களுடைய உரையையும் நான் அவதானித்த அடிப்படையில் இந்த விவசாயிகளுக்கு கை கொடுத்து தூக்கக்கூடிய ஒரு நம்புகோலை நீங்கள் அவசரமாக உருவாக்க வேண்டும் என்பதை நான் இந்த இடத்திலே மிக வினயமாக
බොහොම ස්තුතියි ශ්‍රීදාන් මන්ත්‍රීතුමා. අප ප්‍රශ්නය පිළිබඳව ඔබතුමා කිව්ව වගේ උතුරු නැගෙනහිර සහ උතුරු ප්‍රදේශයේ මේ පවතින වැසි තත්ත්වය නිසා බරපතල හානියක් ඇති වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ ජනතාව මේ මොහොතේ අපේක්ෂා කරන තමන්ගේ වී ටික කඩිනමින් විකුණ ගන්න. අපි මෝල් හිමියන් සමපකාර ව්‍යාපාරයේ වගේම මහ මෝල් හිමියන්ටත් රජය ලබා දෙන උඩපණ අය ෆ්ලෙච් ලෝන් එක වහාම නිදහස් කරලා වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට ඒගොල්ලන්ට එකතු වෙන්න කියන දැනුවත් කිරීම කරලා තියෙනවා. මේ වෙන විටත් එයාට ණය නිදහස් කිරීම කරලා තියෙනවා. ඒ හරහා ඔවුන් වී මිලදී ගැනීමට පටන් අරන් තියෙනවා. තෙට වී අමු වී ගේනවා. වෙනදා ගේන්නේ 20%, 18, 22 තමයි උපරිම. මෙවර ඔවුන් ගේනවී 127ක් ඇට තියෙන වී අරන් එනවා. ඒ නිසා ඒ අයට ඒක ඒගොල්ලෝ ටිකක් අමාරුවෙන් උනත් මේ මිලදී ගැනීම කරනවා. ඔබතුමා අහපු ප්‍රශ්නේ හරි. ඒ නිසා ප්‍රශ්නේ තියෙන ගරු මූලසන මන්ත්‍රීතුමනි වැදගත් ප්‍රශ්නයක්. වාහනයක් ගත්තොත් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ගොඩනැගිල්ලක් හැදුවොත් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ජීවිතවලටත් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. හැබැයි මාස 3ක් රටට බත දෙන මාස 3-4ක් රටට බත දෙන කන්න දෙන ගොවියගේ වගාවට ඉන්ෂුරන්ස් එකක් නැහැ. අපි මේ වෙනටත් සමපකාර ව්‍යාපාරයේ සතුව විශාල වැඩපිළිලක් අපි ක්‍රියාත්මක කරන කටයුතු කරමින් තිබෙනවා. සමපකාර ව්‍යාපාරයේ සතුවම තියෙන සමපකාර රක්ෂණ සමාගම. එනිසා සමපකාර රක්ෂණ සමාගම හරහා අපි ඉස්සරහට මේ ගොවි රක්ෂණය කියලා එකක් තියෙනවා. පහුගිය කාලේ ගොවි රක්ෂණය කොල්ල කෑවා හිටපු ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු. ගොවි රක්ෂණ අරමුදලත් කොල්ල කෑවා. එනිසා ඒ වෙනුවට අපි දැනට
ආණ්ඩුවේ
වගා හානි වෙන අයට රක්ෂණ වන්දියක් දෙන්න. ඒ වෙනුවට අපි ඉස්සරහට රක්ෂණයක් හඳුන්වා දෙනවා. සියලුම වගා හානි වෙන මොහොතේ ගොවියාට ඒ වගාව ආවරණය කර ගැනීමට සමත් වගා හානි ක්‍රමයක් ලබා දීම සඳහා ඒ රක්ෂණ සමාගම මම කැඳවලා තියෙන ලබන සතියේ ඒ අයත් එක්ක කතා කරලා ගොවියාට වගා හානිය සඳහා රක්ෂණ ක්‍රමයකට අපි හඳුන්වා දෙනවා. ගොවි ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි සකස් කරනවා.
භවිෂ්‍යති අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 2 සභාව එකඟද?
ආයි.
න්‍යායපත්‍රයේ විෂයාංක 3 සභාව එකඟද?
ආයි.
න්‍යායපත්‍රයේ විෂයාංක 4 සභාව එකඟද?
ආයි.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1, 2, 3 සහ 4 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.